ආයුබෝවන් දුවේ පුතේ. උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ රජරට සේවය මෙහෙවන රජරට ගුරුගෙදර වැඩසටහන යටතේ අධ්‍යන පොත් ජාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කෘෂි ආහාර තාක්ෂණය කියන විෂය තුන්වෙනි පාඩම තමයි මම අද ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ. දුවේ පුතේ, මීට පෙර අපි පාඩම් දෙකක් ඉගෙන ගත්තා. මේ පාඩම් දෙකම අපි භෝග වගාවට දේශගුණික අවශ්‍යතා පිළිබඳව තමයි කතා කළේ. දරුවනේ, ඔබ දන්නවා භෝගයක් නැත්තම් ශාකයක් වැඩනකොට මෙයා පරිසර දෙකක වැඩෙනවා. එකක් තමයි මෙයාගේ වායව පරිසරය, නැත්තම් පොළොව මට්ටමින් උඩට තියෙන කොටස. අනෙක් කොටස තමයි පහන්සු පරිසරය. ඉතින් අද අපි ඔබේ අවධානය යොමු කරන්නේ මෙන්න මේ පහන්සු පරිසරයට, නැත්තම් භෝග වගාවට කොහොමද පස බලපාන්නේ කියන එක. ඉතින් දුවේ පුතේ, අපි දන්නවා භෝගයක් වැඩෙන උපස්තරය, නැත්තම් ඒ මත තමයි මාධ්‍ය වන මාධ්‍ය මත තමයි භෝගයක් වැඩෙන්නේ. ඒ සඳහා තියෙන හොඳම මාධ්‍ය භෝගවලට පස. ඉතින් මේ පස භෝගය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරනවා. දැන් මෙහෙම බලන්නකො, භෝගයේ නැත්තම් ශාකයේ මූල පද්ධතිය දරාගෙන ඉන්නේ. ඊළඟ එක තමයි කාබන් හැරුණාම, ශාකයකට අවශ්‍යයි අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍ය, ඒකෙන් කාබන් හැරුණාම අනිත් එක හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ප කියන මහා මූල ද්‍රව්‍ය සහ සියලුම ශුද්‍ර මූල ද්‍රව්‍ය අපිට ලබා දෙන්නේ පසෙ. ඊළඟ එක තමයි වර්ෂා ජලය අවශෝෂණය කරගෙන මෙන්න මේ පස තුල තියාගෙන ඊට පස්සේ ඒක ශාකයකට ලබා දෙනවා. තව කරුණක් ගත්තොත් පාංශු ජීවීන්ට, පසේ ඉන්න මහා ජීවීන්ට, සුද්‍ර ජීවීන්ට, මජ්ජා ජීවීන්ට වාසස්ථානයක් වෙන්නේ මෙන්න මේ පස. ඊළඟ එක තමයි බීජ ගබඩාවක් ලෙස අපි දන්නවා මේ ලෝකේ බීජ ලක්ෂ ගණන් කෝටි ගණන් ශාක නිපදවනවා. මේකෙන් ඊළඟ පරම්පරාව බිහි වෙන්න ස්වභාවිකව බීජ ගබඩාවක් ලෙස පස ඇතුලේ රැඳිලා තියෙනවා. මේ වගේ අති විශාල ප්‍රමාණයක් උදව් උපකාර පස විසින් භෝගයකට ශාකයකට ලබා දෙනවා. එහෙනම් පුතේ දුවේ, අපි බලමු ඊළඟට කොහොමද මේ පස සෑදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. දරුවනේ, පසක් සෑදෙන්නේ පාෂාණයක් ඉස්සෙල්ලම ජීර්ණය වෙලා. පාෂාණයක් කියලා ගත්තම් අපි සරල උදාහරණයක් හිතගෙන, ඔබ දන්න කළු ගලක්, මෙන්න මේක ඉස්සෙල්ලම ජීර්ණය වෙලා හැදෙනවා මාතෘ ද්‍රව්‍ය. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මේ ගල් අපි කඩලා පුංචි මෙටල් ගල් හදනකොට අන්න ඒ මෙටල් නැත්තම් පුංචි පුංචි ගල් කැට වලට අපි කියනවා මාතෘ ද්‍රව්‍ය කියලා. ඉස්සලම් පාෂාණය ජීර්ණ වෙලා හැදෙනවා මාතෘ ද්‍රව්‍ය. ඊට පස්සේ මේ මාතෘ ද්‍රව්‍ය තවදුරටත් වෙනස් වීම වලට භාජනය වෙලා තවදුරටත් ජීර්ණ ක්‍රියාවලිය සිදු වෙලා තමයි පස හැදෙන්නේ. ඒකට අපි කියනවා පාංශු ජනනය. දැන් ඔබ නිකමට බලන්න හිතලා, ඔබේ හැම ගෙදරකම ඇති නිවස සාදන්න ගෙනාපු මෙටල් ගොඩවල්, නැත්තම් පුංචි පුංචි ගල් ගොඩවල් ගෙදර ඉතුරු වෙනවා. අද ගිහින් බලන්න ඒ තැන්වල තියෙන පස් ගොඩක්. මොකද මෙන්න මේවා මේ මාතෘ ද්‍රව්‍ය කාලයත් එක්ක කාබන ද්‍රව්‍ය එකතු වෙලා සුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය නිසා මේවා තවදුරටත් ජීර්ණය වීමෙන් නැත්තම් පාංශු ජනනය වෙලා පසක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ පාෂාණයක් නැත්තම් මේ පසක් නිර්මාණය වීමේ මාතෘ පාෂාණයක් එයාගේ සම්භවය අනුව එයා උපදින ආකාරය මත ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මොනවද මේ ප්‍රධාන කොටස් තුන? එක ආග්නේය පාෂාණ, දෙවෙනි එක අවසාදිත පාෂාණ, තුන්වෙනි එක විපරීත පාෂාණ. දරුවනේ, අපි දැන් බලමු මේ ආග්නේය පාෂාණ කියලා කියන්නේ මොනවද. ආග්නේය පාෂාණ කියලා කියන්නේ දුවේ පුතේ, ඔබ දන්නවා පොළොව අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වයක් හා පීඩනයක් තියෙනවා. මේ පොළොව අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ තියෙන ලාවා හෙවත් මැග්මා, නැත්නම් අපි සරල භාෂාවෙන් කියන්නේ ලෝදිය, ලාවා හෙවත් මැග්මා පොළවේ දුර්වල තැනක් හොයාගෙන එතනින් එළියට එනවා. ගිනි කඳු පුපුරනකොට අන්න ඒ වගේ තැනකින් එළියට ඇවිල්ලා සීතල වෙලා, නැත්නම් සිසිල් වෙලා සෑදෙන ඝනීභවන වෙලා සෑදෙන පාෂාණයන්ට අපි කියනවා ආග්නේය පාෂාණ කියලා. ආයි බලමු, පොළොව මැද්දේ අධික උෂ්ණත්වයක පීඩනයක් යටදී තියෙන ලාවා හෙවත් මැග්මා පොළවේ දුර්වල තැනක් හොයාගෙන එතනින් උඩට විදාරණය වෙලා පොළොව මතු පිටට ඇවිල්ලා සිසිල් වෙලා ඝනී භවණිය වෙලා සෑදෙන පාෂාණ වලට අපි කියනවා ආග්නේය පාෂාණ කියලා. උදාහරණ ගමුක ක්වාට්ස්. ක්වාට් නැත්නම් තිරුවාණ. බොවණ තරම් තිරුවාණ ගල් දැකලා තියෙන. ග්‍රැනයිට්, පෙග්මටයිට්, චානෝකයිට්, බැසෝල්ට් මේ ඔක්කොම අපි මේ ලංකාව තුලත් හමු වෙන ආග්නේය පාෂාණ වලට නිදසුන්. මේකෙන් ඔබ ග්‍රැනයිට් දැකලා තියෙනවා, ක්වාට්ස් දැකලා තියෙනවා. පහසුවෙන්ම ඔබට ඒවා හඳුනා ගන්නට පුළුවන්. අපි යනවා පුතේ දෙවනි සම්භවය මත. අපි ඊළඟට යනවා සම්භවය මත නිර්මාණය වුණු ගොඩනැගුණු දෙවනි පාෂාණය වෙත. ඒ තමයි අවසාදිත පාෂාණ. අපි දන්නවා දැන් පාෂාණය ජීර්ණ වෙලා ඇති වෙන කුඩා ඛනිජ අංශු සුළඟ හෝ ජලයෙන් ගසාගෙන ගිහිල්ලා වෙනස් ස්ථානයක තැන්පත් වෙලා බන්ධනකාරක වලින් බැඳිලා සෑදෙන පාෂාණයට අපි කියනවා අවසාදිත පාෂාණ කියලා. ඒ කියන්නේ පාෂාණය ජීර්ණ වීමෙන් පස්සේ ඇති වෙන කුඩා ඛනිජ කොටස් සුළඟෙන් හා ජලයෙන් ගසාගෙන ගිහිල්ලා කොහේ හරි කරතැනක තැන්පත් වෙලා බන්ධනකාරක මගින් බැඳිලා සෑදෙන පාෂාණයට අපි කියනවා මොනවා කියලාද? අවසාදිත පාෂාණ කියලා. දැන් මෙන්න මේ කිසි බන්ධනකාරක හැටියට ක්‍රියාත්මක කරන තම මේ අංශු එකිනෙකට බඳින්න ක්‍රියාත්මක වෙනවා හුණු, යකඩ ඔක්සයිඩ්, සිලිකා වගේ දේවල්. මේවා විසින් අර ඛනිජ කොටස් එකට බැඳලා 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 මෙන්න මේ අවසාදිත පාෂාණ කියන වර්ගය අපිට ලබා දෙනවා. දැන් උදාහරණ ගමක වැලි ගල්, ෂෙල්, හුණු ගල්. දැන් යාපනයේ පසට යටින් තියෙන මයෝසීන හුණු ගල් මේකත් අවසාදිත පාෂාණයක්. ඊළඟට අපි යනවා අපේ සම්භවය මත ඇති වෙන තුන්වෙනි පාෂාණ විශේෂය නැත්තම් විපරීත පාෂාණ පිළිබඳව. විපරීත පාෂාණ කියලා කියන්නේ දරුවනේ පෘථිවිය ඇති වෙන භූචලන හේතු වුනහම මේ ආග්නේය හෝ අවශාත පාෂාණ කුමන හෝ පාෂාණයක් මෙන්න මේ පොළොව තුළට කිඳා බැහැලා පොළොවේ ඇතුලේ තියෙන අභ්‍යන්තර උෂ්ණත්වයට හා පීඩනයට ලක් වෙලා ඒකේ මූලික ස්වභාවය, හැඩය, ඛනිජ ප්‍රමාණ වෙනස් වෙලා අලුතින්ම පාෂාණයක් නිර්මාණය වෙනවා. මේකට කියනවා අපි විපරීත පාෂාණයක් කියලා. කොහොමද වෙන්නේ? පෘථිවිය ඇති වෙන භූචලන වැනි සංසිද්ධි නිසා මෙන්න මේ ආග්නේය පාෂාණ සහ අවසාද පාෂාණ පොළොව තුලට ගිහිල්ලා එහි තියෙන අධික උෂ්ණත්වයට හා පීඩනයට ලක් වෙලා එහි ව්‍යූහය, හැඩය, සංයුතිය වෙනස් වෙලා හැදෙන පාෂාණයට අපි කියනවා විපරීත පාෂාණ කියලා. අපි බලමු උදාහරණ කිරිගරුඩ. ඒ කියන්නේ හුණු ගල් හා ඩොලමයිට් විපරීත වීමෙන් හැදෙනවා කිරිගරුඩ. ග්‍රැනයිට් විපරීත වෙලා හැදෙනවා නයිස් පාෂාණ. ඔබ නයිස් පාෂාණ කියන දැකලා ඇති. ඔබේ කළු ගල් තලාවකට ගිහින් බලන්න සමහර තැන්වල තියෙනවා මේකේ මැදින් සුදු පාට ඉරි වගේ පාරවල් වගේ. අන්න මේවට කියනවා නයිස් පාෂාණ කියලා. දැන් කඩු ගන්නාව කඳ අපි කොළඹ පැත්තට බලන දුර්ගයේ බහිනකොට ගල විදපු තැන කියන බලන්න හොඳට ඒතන දකුණු පැත්තෙන් බලනකොට අපිට හොඳට පේනවා මෙන්න මේ පාෂාණයේ ඉරි රටාවන් තියෙනවා. මේ රටාවන් නිර්මාණය වෙලා තියෙන දුවේ පුතේ මෙන්න මේ විපරීත නිසා. ඒකට කඩු ගන්නා නයිස්, වන්නේ නයිස්, බින් තැන්න නයිස් වගේ මේ නයිස් පාෂාණ මෙන්න මේ විපරීත පාෂාණ සඳහා හොඳ නිදසුණක් වෙනවා. ඔන්න දුවේ පුතේ අපි දැන් සම්භවය අනුව පාෂාණ වර්ග තුනක් ගැන කතා කළා. ආග්නේය පාෂාණ, අවසාද පාෂාණ හා විපරීත පාෂාණ. ඉතින් අපිට මේ පාෂාණයක් තිබ්බ පමණින් පාෂාණයක් මත භෝගයක් හිටවන්න බෑ. කිසිම ශාකයක් හිටවන්නත් බෑ. එහෙනම් අනිවාර්යයෙන් මේ පාෂාණයෙන් පස නිර්මාණය වෙන්නට ඕනේ. ඉතින් අපි ඊට පෙර දැන් සඳහන් කළා පාෂාණයෙන් පාෂාණ ජීර්ණ වෙලා මාතෘද්‍රව්‍ය හැදෙනවා. මාතෘද්‍රව්‍ය තවදුරටත් ජීර්ණ වෙලා තවදුරටත් ශාක හා සත්ව කොටස් සුද්‍ර ජීවීන් සමග එකතු වෙලා පස නිර්මාණය වෙනවා. ඒකට කිව්වා පාෂාණ ජනනය කියලා. එහෙනම් අපි බලමු දැන් පාෂාණ ජීර්ණය කියන්නේ මොකක්ද? අපි දැන් බලන්න යන්නේ මොකද්ද මේ පාෂාණ ජීර්ණය කියලා කියන්නේ කියලා. පාෂාණ ජීර්ණය කියලා කියන්නේ පාෂාණයක් විවිධ සාධක හේතු කොටගෙන පාෂාණයකින් මාතෘද්‍රව්‍ය ලැබීම. පාෂාණයකින් මාතෘද්‍රව්‍ය ලැබීමේ ක්‍රියාවලිය තමයි පාෂාණ ජීර්ණය කියලා කියන්නේ. ඒකට විවිධ සාධක හේතු වෙන්න පුළුවන්. දැන් පාෂාණයකින් විවිධ සාධක නිසා මාතෘද්‍රව්‍ය ලැබීම නැත්නම් පාෂාණයක් කුඩා කොටස් වලට කැඩීමට අපි කියනවා පාෂාණ ජීර්ණය කියලා. පුතේ දුවේ මේ පාෂාණ ජීර්ණය ප්‍රධාන ආකාර දෙකකට සිදු වෙනවා. එකක් තමයි භෞතික ජීර්ණය, දෙවෙනි එක තමයි රසායනික ජීර්ණය. අපි දැන් බලමු පුතේ මොකද්ද භෞතික ජීර්ණය කියලා කියන්නේ. භෞතික ජීර්ණය කියලා කියන්නේ විවිධ සාධකවල බලපෑමෙන් රසායනික සංයුතියේ කිසිදු වෙනසක් නොවී පාෂාණ කුඩා කැබලි බවට පත්වීමට අපි කියනවා භෞතික ජීර්ණය කියලා. ඒ කියන්නේ පාෂාණය කුඩා කැබලි බවට පත්වෙනවා කිසිදු රසායනික වෙනසක් නොවී. ඒ කියන්නේ කළු ගල පොඩි මෙටල් ගල් කඩුවාම අර කළු ගලේ පුංචි කොටසක් විනා ඒකේ සංයුතියේ වෙනසක් වෙන්න බෑ. එහෙනම් මාත්‍රපාෂාණය කුඩා කොටස් වලට කැඩී බිඳී යාමට තමයි අපි කියන්නේ භෞතික ජීර්ණය කියලා. එතකොට මේ භෞතික ජීර්ණය වෙන්න සාධක රාශියක් බලපාන. භෞතිකයි අපි කියනවා භෞතික ජීර්ණයට බලපාන සාධක කියලා. අපි බලමු මොනවද මේ භෞතික ජීර්ණයට බලපාන සාධක වෙන්නේ කියලා. මේවා අපි පොඩ්ඩක් එකින් එක කතා කරලා බලමු. හරි. දුවේ පුතේ, ඉතින් පළවෙනිම භෞතික ජීර්ණයට බලපාන සාධකය තමයි උෂ්ණත්ව වෙනස් වීම. ඔබ දන්නවා උෂ්ණත් යම් වස්තුවකට උෂ්ණත්වයේ වැටුණාම මේක ප්‍රසාරණය වෙනවා. රේඛීය ප්‍රසාරණය වෙනවා, ක්ෂේත්‍රඵලයෙන් ප්‍රසාරණය වෙනවා, සමහරට පරිමාවෙන් ප්‍රසාරණය වෙනවා. දැන් යම් කිසි පාෂාණයකට සූර්ය රශ්මිය වැටුණාම මේක ප්‍රසාරණය වෙනවා. මෙන්න මේක ප්‍රසාරණය වෙලා තියෙන අවස්ථාවේදී බැරි වෙලාවත් ක්ෂණිකව මේ අන්තර්මෝසම් කාලවලදී වගේ ෂණිකව වර්ෂාපතනයක් වැටුණොත් අර ප්‍රසාරණය වූ පාෂාණය ෂණිකව සංකෝචන වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ප්‍රසාරණය වූ පාෂාණය ෂණිකව සංකෝචන වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ පාෂාණය කුඩා කැබිලොට කැඩී බිඳී යනවා. මේක භෞතික ජීර්ණයක්. ඒ වගේම අපි හිතමු වනාන්තරයක ලැබුගිනි පහුගිය කාලේ ඔබ දන්න ඇමසන් වනාන්තරේ පව ලැබුගිනි තුන බ්‍රසීලයේ වගේ කොටස් වලින් එතකොට ලැබුගිනි හැදෙනවා. ලැබුගිනි හැදුනහම මේවා මේ ගින්දර පාෂාණ මතින් යන පාෂාණ මතිනුත් එතකොට පාෂාණය ගොඩාක් රත් වෙනවා. එතකොට පාෂාණය ප්‍රසාරණය වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ අපි හිතමු කේ රජේ විශ්වාස කරනවා කියලා දැන් උඩින් ගිහිල්ලා හෙලිකොප්ටර් පාවිච්චි කරලා ජලය දාලා මේක නිවන්න. මෙන්න මේ නිවන්න යනකොට වතුර ගොඩාක් දානකොට මේ වතුර වැටෙනවා. අර පාෂාණය මත දැන් හොඳට රත් වෙලා තියෙන ප්‍රසාරණ වෙලා ජලය වැටෙනවාම මේක සංකෝචන වෙනවා. එතකොට පාෂාණ කැබලි වලට කැඩලා යනවා. එහෙනම් උෂ්ණත්ව වෙනස් වීම භෞතික ජීර්ණක සාධකයක් කියන එක ඔබට මෙතනින් පැහැදිලි වෙනවා. අපි දෙවෙනි එක නේද ජලය මිදීම. දුවේ පුතේ, පාෂාණ කුහර තුලට ජලය ඇතුල් වෙලා දැන් පාෂාණය ඇතුල පාෂාණ කුහර යටට තියෙනවා. පාෂාණය තුලට මේක වතුර පිරලා තියෙනවා. රාත්‍රියට නැත්තම් පාන්දර වෙනකොට මේ ජලය මිදෙනවා. ඔබ දන්නවා ජලයේ පරිමාවට වැඩි අයිස් වල පරිමාව වැඩි. ජලයේ ඒක තමයි ජලයේ අයිස් පා වෙන්නේ. ඒක අයිස් වල පරිමාව වැඩි වෙනකොට මේ මිදෙන අයිස් නිසා පාෂාණයට තෙරපුමක් ඇති වෙනවා. මේ තෙරපුම නිසා පාෂාණය පුපුරලා යනවා. ඊට පස්සේ ඒක භෞතික ජීර්ණයට භාජනය වෙනවා. නිකමට හිතන සෞම්‍ය කලාපික රටක නැත්නම් එංගලන්තේ වගේ සෞම්‍ය කලාපික රටක වාහනේ සිසිලන පද්ධතියට වතුර දාලා ඒකේ රේඩියේටර් කැප් එක වහලා තිබුණොත් සිසිලන පද්ධතිය වතුරෙන් පුරවලා වහලා තිබුණොත් කුමන දෙයක් වෙයිද කියලා දැන් ඔබට හිතා ගන්නට පුළුවන්. එනිසා ඔබට තේරෙනවා මේ මිනිස්සු වාහනයක ඉන්ධන සිසිලනය කිරීම සඳහා එන්ජිම සිසිලනය කිරීම සඳහා ජලය භාවිත කරන්නේ නැහැ. මක්නිසාදයක් ජලය භාවිත කළොත් අයි ජලය අයිස් බවට පත් වෙනකොට රේඩියේටරය පුපුරා යනවා. තුන්වෙනි කරුණට යන දරුවනේ ගලා යන ජලය. ඔබ දන්නවා අපේ රටේ මධ්‍ය කඳුකරේ ඉඳලා අපිට තියෙන අරිය ජල වාහනයක් වතුර ගලා යනවා ගංගාවල. මේ ජලයත් එක්ක පාෂාණ ගසාගෙන යනවා. මේ පාෂාණහා ගැටුණහම පාෂාණ මේ ගසාගෙන යන පාෂාණ තවත් පාෂාණහා ගැටුණහම පාෂාණ කුඩා කැබලි වලට කැඩිලා යනවා. ඔබ දැකලා ඇති මේ ගංගාවල අතු ගංගාවල ලස්සන රවුම් වෙච්චි බෝල ගල් තියෙන. ඒකට හේතුව තමයි මේ පාෂාණහා ගැටීම නිසා ඇතිවන භෞතික ජීර්ණය. ඊළඟ රැලි ක්‍රියා හතරවෙනි එක රැලි ක්‍රියා. ඒ කියන්නේ දුවේ පුතේ මුහුද අසල නැත්නම් සාගරය ආසන්නයේදී රැල්ලත් එක්ක ගසාගෙන එනවා ලොකු පාෂාණ කැබලි. මේ පාෂාණ කැබලි රැල්ල වෙරළ අයිනේ තියෙන සහ වෙරළ අයිනේ පිහිටා තියෙන ගල්පරවල ගැටුණාම මේ පාෂාණයකට ගැටිලා කුඩා කැබලි බවට පත්වන මේකත් භෞතික ජීර්ණයක්. ඊළඟට සුළඟ. සාමාන්‍ය කාන්තාර ප්‍රදේශවල කඳුකර ප්‍රදේශවල සුළඟටත් පුළුවන් යම්කිසි ප්‍රමාණයේ පාෂාණ කැබලි සුළඟින් ගේන්නත් සුළඟින් ගසාගෙන එනවා. මේ ගසාගෙන එන පාෂාණ කැබලි දරුවනේ අනෙකුත් පාෂාණ මත ගැටීම නිසා පාෂාණ කුඩා කැබලි වලට කැඩෙනවා. ඒකත් භෞතික ජීර්ණයේ සාධකයක් සුළඟ කියන්නේ. ඊළඟට හයවෙනි සාධකය සතුන්. සතුන් ගත්තහම පුතේ විශේෂයෙන් කුර සහිත සතුන් එක දිගටම කුර සහිත සතුන් පාෂාණයන් මතින් එහාට මෙහාට ගමන් කරනකොට මෙන්න මේ පාෂාණවර කුරවලට කැඩිලා භෞතික ජීර්ණය සිද්ධ වෙන්නට
පුළුවන්. ඒ වගේම සමහර කුඩා සතුන් ඉන්නවා ගුල් හාරන්න පුළුවන් සතුන්. ඒගොල්ලොත් යම් ප්‍රමාණයකට පාචානය කුඩා කොටස් වලට කඩා දාන්න පුළුවන්. මේකත් භෞතික ජීර්ණයේ සිදුවන තවත් සාධකයක්. හත්වෙනි කරුණ මිනිසා. මිනිසා තමයි මම හිතන්නේ මේ සියලු දේවල් වලින් තද බල ලෙස භෞතික ජීර්ණයට ඉවහල් වෙන්නේ. මොකද ගල් ක්‍රෂර් හයි කරලා, ගල් කුඩු කරලා, ඒකත් විවිධ කළු ගල් කඩලා, මෙටල් ගල් කඩලා, චිප්ස් ගල් කඩලා, ගල් කුඩු බවට පත් කරලා, මහා විශාල කර්මාන්තයක් හැදියට කරගෙන යන්නේ මිනිසා. මිනිසා විසින් තමයි තද බල ලෙස භෞතික ජීර්ණය සිද්ධ කරන්නේ. එතකොට භෞතික ජීර්ණයට බලපාන හොඳම සාධකය තමයි මිනිසා. ඊළඟට ග්ලැසියර්. කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් ලංකාවේ ග්ලැසියර් දක්න නොලැබුණාට දුවේ පුතේ දැන් ඔය ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශේ නැත්නම් නේපාල ප්‍රදේශේ එවරස් කඳ තියෙන ප්‍රදේශේ කඳු උඩ ඇතිවන අයිස් කඳු ග්ලැසියර් හදිසියෙම කඩාගෙන වැටුනහම ඒත් එක්කෙන පාෂාණ පහළ තියෙන පාෂාණ මත ගැටිලා පාෂාණයේ කැබලි වලට කැඩිලා යන්න පුළුවන්. ඒකත් භෞතික ජීර්ණයක සංසිද්ධියක් එක සාධකයක්. නවවෙනි සාධකය ශාක මුල්. ඔබ දන්නවා දුවේ පුතේ ශාක මුල ඉතාම පුංචි. මේ පාෂාණවල තියෙන සිදුරු දිගේ මේ කුඩා මුල පාෂාණයේ ඇතුළට ඇතුළට ගමන් කරනවා හැමදාම. හැබැයි මේ මුල කුඩාවට තියෙන්නේ නැහැ. මේ ශාකයේ පරිණතනවා සමග මුලත් ඒහා සමානවම වර්ධනය වෙනවා. එතකොට මුලේ වර්ධනය නිසා අර සිදුර මදි මුලට එතකොට වෙන්නේ වර්ධනය වෙන මුලෙන් පාෂාණයට එළියට බලපෑමක් ඇති කරනවා, බලයක් ඇති කරනවා. මේ බලය හේතු කරගෙන පාෂාණය පුපුරලා ගිහිල්ලා පාෂාණ ජීර්ණයක් භෞතිකව සිද්ධ වෙනවා. මේ අත්දැකීම ඔබට ඇති. ගියක් ආසන්නයේ ශාකයක් අඹ ගහක් කොස් ගහක් වගේ තියෙනවා නම් ඒකේ මුල් ඔක්කොම ඇවිල්ලා ඔබ ගෙදර ෆවුන්ඩේෂන් එක ඇතුළට රිංගලා ඒ මුල් මහත් වුණාම ඔබගේ බිත්ති පුපුරනවා ඔබ දැකලා ඇති. මෙන්න මේකම ඔබ ආදර්ශයකට නැත්තම් මේකම උදාහරණයක් ගන්න පාෂාණය තුලත් වෙන්නේ මෙන්න මේ වගේ ක්‍රියාවලිය. දහවෙනි භෞතික ජීර්ණක සාධකය භූමිකම්ප. ඔබ දන්නවා භූමිකම්පාවක් ඇති වුණාම මේකට අධික චාලක ශක්තියක් තියෙනවා. මේ අධික චාලක ශක්තිය නිසා පාෂාණ පාෂාණයකට ගැටිලා පාෂාණ ජීර්ණය සිද්ධ වෙනවා. එතකොට මේක අපි කලිනුත් දකින්නේ බලා අපිට දැන් සුනාමි ආපු වෙලාවෙත් මේ ඇතුලේ භූමිකම්පාවක්. ඔබට හිතාගත්ත හැකිනේ මේකේ ශක්තිය කොපමණද කියලා නේද? අපේ රටේ මූදුබඩ පළාත් සියල්ල විනාශ කරමින් ජීවිත 67000ක් විනාශ කරමින් ඒ ආව ඒකට ඊටා විශාල ශක්තියක් තියෙනවා මෙන්න මේ භූමිකම්පාවලට. එතකොට හිතාගන්න යාවට පාෂාණ පාෂාණයකට ගැටිලා කොපමණ නම් භෞතික ජීර්ණයක් මේ නිසා සිද්ධ වෙන්නට ඇද්ද කියලා. ඉතින් දුවේ පුතේ දැන් බලන්න එතකොට මේක ඔබට ලැබෙන්න පුළුවන් හොඳ රචනා ප්‍රශ්නයක්. මොකද්ද? පාෂාණ ජීර්ණයට බලපාන භෞතික සාධක විස්තර කරන්න. ඔන්න ඔබට හොඳ රචනා ප්‍රශ්නයක් මෙතනින් දාන්න පුළුවන්. පාෂාණ ජීර්ණයට බලපාන භෞතික සාධක විස්තර කරන්න. උත්තර ඔබ පිළිතුර නිර්මාණය කරන්න ඕන. ඉස්සෙල්ලාම මොකද්ද භෞතික ජීර්ණය කියන්නේ කියලා, භෞතික ජීර්ණය කියන්නේ මොකද්ද කියලා රසායනික සංයුතියක සිදු වෙන සම්සුන පාෂාණයක් කුඩා කැබලිවලට කැඩීම භෞතික ජීර්ණයයි. භෞතික ජීර්ණය මෙන්න මේ සාධක බලපානවා කියලා මේ අපි කතා කරපු සාධක 10න් 7ක් 8ක් විතර අපිට විස්තර කිරීමේ හැකියාවක් තියෙනවා නම් අපිට සියලුම ලකුණු මේකෙන් ගන්නට පුළුවන්. ඔබට හොඳ රචනා ප්‍රශ්නයක් දාන ස්ථානයක් තමයි පාෂාණ ජීර්ණයට බලපාන භෞතික සාධක විස්තර කරන්න කියලා අපිට විභාගයේදී අහන්නට පුළුවන්. ඉතින් පුතේ දැන් අපි මේ කතා කළේ පාෂාණ ජීර්ණයේ පළවෙනි කොටස භෞතික ජීර්ණයේ පිළිබඳ. ඊළඟට අපි යන් පාෂාණ ජීර්ණයක වෙන දෙවැනි ආකාර රසායනික ජීර්ණය. හැබැයි පුතේ ඔබේ විෂය නිර්දේශය තුළ රසායනික ජීර්ණයට ලොකු ඉඩක් දීලා නැහැ. මොකද ඒක උසස් පෙළ විභාගයට ඉතුරු කරලා තමයි මම හිතන්නේ මේකේ තියෙන්නේ. මොකද්ද රසායනික ජීර්ණය කියන්නේ? පාෂාණයක ඇති ඛනිජවල රසායනික සංයුතිය වෙනස් වීම මගින් සිදුවන ජීර්ණය තමයි රසායනික ජීර්ණය කියලා කියන්නේ. පාෂාණයක ඇති ඛනිජ රසායනික වෙනස් වීමෙන් ඇතිවන ජීර්ණය තමයි රසායනික ජීර්ණය කියලා කියන්නේ. මේකට ආකාර හයක් සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නවා. මෙතන ඉගෙන ගත්තාට සජලනය, ජල විච්ඡේදනය, ද්‍රාවණය, ඔක්සිකරණය, ඔක්සිහරණය හා කීලීටකරණය කියලා ඔබට මෙතන අදාළ වෙන්නේ නැති නිසා ඒක උනේ නැහැ. ඒකේ අර්ධැක්කීම විතරක් රසායනික ජීර්ණය කියන්නේ මොකද්ද කියලා විතරක් ඉගෙන ගත්තොත් ප්‍රමාණවත්. ඒකදී අපි කියන්නේ පාෂාණවල තියෙන ඛනිජ රසායනික විපර්යාසවලට භාජනය වෙමින් රසායනික සංයුතිය වෙනස් කරමින් සිදුවන ජීර්ණයට අපි කියනවා රසායනික ජීර්ණය කියලා. ඉතින් දුවේ පුතේ ඔන්න දැන් අපි ඉගෙන ගත්තා පස කොහොමද ජීර්ණය වෙන්නේ? එකක් රසායනික ජීර්ණය වෙනවා, අනික භෞතික ජීර්ණය වෙනවා. ඊළඟට අපි තව වැදගත් කතාවකට එනවා. මේක ගොඩාක් විෂයන් වලට පාදක වෙනවා, භූගෝල විද්‍යාවට පාදක වෙනවා, සහ පුරා විද්‍යාවටත් පාදක වෙනකොට තමයි පාංචු පැතිකඩ. මොකද්ද මේ පාංචු පැතිකඩක් කියලා කියන්නේ? පුතේ දුවේ පාංචු පැතිකඩක් කියලා කියන්නේ පස මතු පිට සිට මාතෘ පාෂාණය දක්වා පාංචු කලාප පෙන්නුම් කරන පසේ සිරස් කඩකට අපි කියනවා පාංචු පැතිකඩක් කියලා. අයත් මම කියනවා පස මතු පිට සිට මාතෘ පාෂාණය දක්වා පාංචු කලාප පෙන්නුම් කරන පසේ සිරස් කඩකට අපි කියනවා පාංචු පැතිකඩක් කියලා. මේ පස කියන පාඩමේ ඉතා වැදගත්ම කොටසක් තමයි මේ පාංචු පැතිකඩ කියලා කියන්නේ. දුවේ පුතේ, ඔබගේ පෙළ පොතේ 40 වෙනි පිටුව පෙරලන්න. ඔබේ පෙළ පොතේ 40 වෙනි පිටුවේ රූප සටහන් දීලා තියෙන 3-5 කියලා පාංචු පැතිකඩ. බලන්න මේකේ ප්‍රධාන කලාප පහක් තියෙනවා. ඉංග්‍රීසි අකුරු වලින් බලන්න O A B C සහ R කියලා. මෙන්න මේ කලාප පහෙන් O කියලා කියන්නේ කාබනික කලාපය. කියන්නේ ඔබ දන්නවා මුකමේ මුකුත් අවහිරයක් නොවුණු නැත්නම් බාධාාවක් නොවුණු පසක, දැන් මිනිසා විසින් විවිධ දේවල් වලට යොදාගත්ත පසක මේ පාංශු පැතිකඩ හරියට අමාරුයි අපිට හොයාගන්න. බාධා නොවු පසක පොළව මතු පිට තියෙනවා කාබන් ද්‍රව්‍ය දිරාපත් වෙමින් තියෙන කලාපයක්. ඒකට කියනවා ඕ කියලා. ඊළඟට තියෙනවා ඕට පොඩ්ඩක් පහලින් ඒ කියලා කලාපයක්. මේ ඒ කියන කලාපය තමයි කලාපයට තමයි අර කාබන ද්‍රව්‍ය ජීර්ණ වෙමින් වෙමින් එකතු වෙන්නේ. හැබැයි මේ කලාපේ නිතරම සෝදා පාළු වෙනවා. වතුර වැඩුණාම ඒ වතුරේ ශරණය වෙලා ඒ කලාපියන පෝෂක පහලට යනවා. ඒ හින්දා මේකට කියනවා විශෝධන කලාපය, නැත්තම් සෝදා පාළු කලාපය කියලා කියනවා. ඊට පස්සේ තියෙන කලාපය තමයි B කලාපය. පාංශු පැතිකඩේ B කලාපය කියලා කියන්නේ අර A කලාපයේ තිබ්බ පෝෂක ඇවිල්ලා තැම්පත් වෙන කලාපය. ඒකට කියනවා අපි සංචායක කලාපය කියලා. සංචායක කලාපය කියලා කියන්නේ මේකේ තමයි පෝෂක ටික තැම්පත් වෙන්නේ. එතකොට ඔය පාංශු පැතිකඩේ වඩාත් පෝෂණය වැඩි කලාපය තමයි B කලාපය. දැන් අපිට හිතන්න පුළුවන් මේ පතු පිට පස්නේ හොඳම පස් කියලා. නෑ, පතු පිට පස් වලට වඩා පහ යටින් තියෙන B කලාපය තමයි පෝෂක ටික තැම්පත් වෙලා තියෙන්නේ. ඒකට අපි කියනවා සංචායක කලාපය කියලා. ඊළඟට තියෙනවා C කලාපය. සීකලාපය කියන්නේ මාතෘ ද්‍රව්‍ය කලාපය. ඔබ බින්දක් කපනවා දැක් තැනකද හිටියොත් එහෙම එක්තරා ගැඹුරකට ඉඳ කපාගෙන ගියාම එක සැරේම ගල් අහුවෙනවා. ගල් කියන්නේ රවුම් රවුම් ගල් කැට ගැලවි ගැලවි උඩට එනවා. අන්න ඒ තමයි මාතෘ ද්‍රව්‍ය. එතකොට ඒකට කියනවා අපි සී කියන්නේ මාතෘ ද්‍රව්‍ය කලාපය කියලා. කොට රෙගුලිතය කියලාත් කියනවා. ඊළඟට අන්තිමට තියෙනවා ආර් නැත්තම් මාතෘ පාෂාණය. ආර් කියන්නේ මාතෘ පාෂාණය. එතකොට පාංශු පැතිකඩක් අපිට පුළුවන් ওই විදියට වර්ග කරන්න. පාංශු පැතිකඩේ ප්‍රධාන කොටස් පහක් තියෙනවා. O කලාපේ, A කලාපේ, B කලාපේ, C කලාපේ සහ R කලාපේ. බොහෝ විට මේ O කලාපේ කියන්නේ ඒ කලාපේම කොටසක්. ඒ කලාපේ ඉහළින් තියෙන කාබනික කලාපයට තමයි අපි O කලාපය කියලා කියන්නේ. ඒ කලාපය කියන්නේ මොකද්ද? අපි මේ විශෝධන කලාපේ නැත්නම් සෝදාපාළු කලාපයට. B කලාපය කියන්නේ මේ සෝදාපාළු වල ශරණයෙන් පහළට එන පෝෂක තැන්පත් වෙන කලාපය. අපි ඒකට කියන සංචායක කලාපය කියලා. ඊළඟට C කලාපය මාතෘ ද්‍රව්‍ය කලාපය. R කලාපය කියන මාතෘ පාෂාණය කියලා. ඉතින් දුවේ පුතේ, මේ තව හොඳ සම්දිස්ථානයක්, තව හොඳ රචනා ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් තැනක් තමයි පාංශු පැතිකඩක් විස්තර කරන්න කියලා. දැන් පාංශු පැතිකඩක් විස්තර කරන්න කියලා කිව්වොත් ඔබට සිද්ධ වෙනවා ඔබගේ ප්‍රශ්නයට පිළිතුර ලියනකොට දල සටහනක් අඳින්න. පාංශු පැතිකඩක දල සටහනක් අඳින්න. ඒකත් ඔබ මේ පාඩම් කරන ගමන් ඉගෙන ගත්තොත් ඉතා වටිනවා. ඊළඟට පුතේ තවත් කතන්දරයක් තියෙනවා. මේ පාංශු ගැඹුර කියන්නේ මොකක්ද කියලා. පාංශු ගැඹුර. පාංශු ගැඹුර කියලා කියන්නේ ඔය පාංශු පැතිකඩේ ABC කලාප තුනේ උසේ එකතුවට අපි කියනවා පාංශු ගැඹුර කියලා. පාංශු ගැඹුර කියලා කියන්නේ පාංශු පැතිකඩක A කලාපේ, B කලාපේ සහ C කලාපේ ඝනකමේ එකතුව. ABC කලාපවල ඝනකමේ එකතුවට අපි කියනවා මොකක් කියලාද? පාංශු ගැඹුර කියලා. හරි. එහෙනම් අපි ඊළඟට අපි තවත් කොටසකට යනවා. දැන් පාස ගැන අපි කතා කළා. පාස පාසන ජීර්ණ වෙන්නේ කොහොමද? කොයි කොයි ක්‍රමවලද පාසන ජීර්ණ වෙන්නේ? පාංශු පැතිකඩ කියන්නේ මොකද්ද? පාංශු පැතිකඩේ කලාප මොනවද? පාංශු ගැඹුර කියන්නේ කොමක්ද? දැන් මේ ටික අපි කතා කරලා තියෙනවා. අපි යනවා ඊට පස්සේ පාංශු සංඝටක. මේ පසේ තියෙන කොටස් මොනවද? සංඝටක මොනවද? දරුවනේ පාංශු සංඝටක අපි ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. පාංශු සංඝටක ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. මොනවද මේ හතර? පළවෙනි එක තමයි පාංශු ඝන ද්‍රව්‍ය. පසේ ඝන කොටස. ඊළඟට පාංශු වාතය. පසේ තියෙන වායු කොටස. පාංශු ජලය. පසේ තියෙන ජල කොටස සහ පාංශු ජීවීන් කියලා ප්‍රධාන කොටස් හතරකට පස බෙදෙනවා. ඝන ද්‍රව්‍ය, පාංශු වාතය, පාංශු ජලය හා පාංශු ජීවීන්. මෙතනින් පුතේ මේ පාංශු ඝන ද්‍රව්‍ය නැවත කොටස් දෙකකට බෙදා දක්වනවා. පාංශු ඛනිජ හා පාංශු කාබනික ද්‍රව්‍ය කියලා. මේ තොරතුරු ඔබට ඔබේ පෙළ පොතේ 40 වෙනි පිටුවේ තියෙනවා. දැන් ඔබට හොඳට පේනවා ඔබ බලන්න මේක. අපි බලමු එහෙනම් පළවෙනි එක පාංශු ඝන ද්‍රව්‍ය. පාංශු ඝන ද්‍රව්‍ය. පාංශු ඝන ද්‍රව්‍ය කියන එක මං කිව්වා කොටස් දෙකකට බෙදෙනවා කියලා. ඒ කියන්නේ ඝන කොටස අය ඝන කොටසේ තියෙනවා ඛනිජ සහ කාබනික ද්‍රව්‍ය කියන දෙකම. එහෙනම් ඒකේ ඛනිජ කියන එක පාංශු ඛනිජ කියන එක තමයි අපි මේ කතා කරන්න යන්නේ. පාංශු ඛනිජ ඝන ද්‍රව්‍ය ඇතුලේ තියෙන පාංශු ඛනිජ කියලා කියන්නේ මොකක්ද? මොකද්ද මේ පාංශු ඛනිජයක් කියන්නේ? පාෂාණ ජීර්ණෙන් ලැබෙන විවිධ විශාලත්වයෙන් යුත් ඝන කොටස් පාංශු ඛනිජ කියලා. ඉතින් දුවේ පුතේ පාංශු ඝන කොටස් අපි පාංශු ඛනිජ කියලා හඳුන්වනකොට දරුවනේ එතකොට ඛනිජයක් කියලා කියන්නේ මේ නිශ්චිත රසායනික සංයුතියක් තියෙන දෙයකට තමයි අපි ඛනිජයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පසේ තියෙනවා පාෂාණ ජීර්ණයෙන් ලැබෙන ප්‍රධාන ඛනිජ වර්ග තුනක්. එකක් තමයි වැලි, අනික මැටි, අනික රොම්මඩ. ඉතින් දුවේ පුතේ බලන්න ඔබේ පෙළ පොතේ 10 පෙළ පොතේ 40 වෙනි පිටුව. ඒකේ තියෙනවා අපිට වට ප්‍රස්ථාරයක් දීලා. හොඳ පසක නැත්තම් භෝග වගාවට සුදුසු පසක මෙන්න මේ පාංශු සංඝටක පාංශු ඛනිජ ටික කොහොමද හැතියෙන්න පසක් ඇතුලේ පාංශු සංඝටක කොහොමද තියෙන්න ඕනේ කියන එක මේ වට ප්‍රස්ථාරයේ පෙන්වුම් කරනවා. බලන්න මේ වට ප්‍රස්ථාරයෙන් 145ක්ම වෙන් වෙලා තියෙන ඛනිජ වලට. ඒ කියන්නේ වැලි, මැටි හා රොම් මඩ වලට වට ප්‍රස්ථාරයෙන් තමස්ත පසෙන් 145ක් අයින් වෙනවා. එතකොට ජලය හා වාතය තියෙන්න ඕනේ හොඳ පසක 125 බැගින්. ඒ කියන්නේ ජලය 125ක් තියෙන්න ඕනේ, වාතයේ 125ක් තියෙන්න. ඔබට පේනවා මේ වට ප්‍රස්ථාරයේ ඒ දෙන්න බෙදලා තියෙන විදිය සනි සරල රේඛාවකින් නෙමෙයි බෙදලා තියෙන. එකෙන් අදහස් කරන්නේ මේ දෙන්න වෙනස් වෙන්න පුළුවන්. ජලය වැඩි වුණොත් යම් පසක වාතය අඩු වෙනවා. වාතය වැඩි වුණොත් යම් පසක ජලය අඩු වෙනවා. චුට්ටක් මෙහෙම හිතන්නකෝ. පස් කැටයක් අරන් අපි වතුරට දාන. වතුරට දානකොට ඔබ හොඳට මේ පස් කැටය වතුරට දාලා නිරීක්ෂණය කරන්න බුබුලු පිට වෙන්න පටන් ගන්නවා. බුබුලු පිට වෙනවා කියන්නේ අර පස ඇතුළේ තියෙන වාතය ඔක්කොම අයින් වෙනවා. වාතය ඔක්කොම අයින් වෙන්න ඒ සිදුරු වලට පිරෙන්නේ ජලය. ඒ කියන්නේ පාංශු වාතයේ බිඳුවක් කරනකොට පාංශු ජලය උපරිම වෙනවා. පාංශු ජලය උපරිම කියලා කියන්නේ පාංශු වාතය බිඳුවක් වෙන. ඒ නිසා හොඳ පසක් නම් දරුවනේ පාංශු ජලය 125කුත් පාංශු වාතය 125කුත් තියෙන්න ඕනේ. එතකොට 125යි 25යි 50යි 45යි කියන්නේ 195යි. ඉතිරි 105 තමයි කාබනික ද්‍රව්‍ය නැත්තම් ශාඛා සත්ත්ව කොටස අඩංගු වෙන්නේ. ඔබ හොඳට බලන්න, නිරීක්ෂණය කරලා බලන්න මේ 40 වෙනි පිටුවේ 3-6 කියන වට ප්‍රස්ථාරයේ ඒකේ අපේ අර ඉහත කී පාංශු සංඝටක හොඳ පසක තියෙන්න ඕනේ කොහොමද කියලා මේ වට ප්‍රස්ථාරයේ පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ ලෝකේ මේ පස පිළිබඳව පරේක්ෂණ කරන සංගමයක් තියෙනවා, අන්තර්ජාතික පාංශු විද්‍යා සංගමය කියලා. ISSS එක ගරිල්ලා සංවිධානයක් නෙමෙයි, හොඳ විද්වතුන්ගෙන් සමන්විත සංවිධානයක්. ISSS කියලා ඉන්ටර්නැෂනල් සොයිල් සයන්ටිස්ට් සොසයිටි කියලා. මේ අන්තර්ජාතික පාංශු විද්‍යා සංගමයේ අය මෙන්න මේ පස් අංශු නැත්තම් මේ ඛනිජ අංශුන්ගේ විස්කම්භ පරාසය මත බෙදා දැක්කුවා. ඛනිජ අංශුන්ගේ විස්කම්භ පරාසය මත බෙදා දැක්කුවා. දැන් ඔය දරුවන්ට පේනවා මේ 41 වෙනි පිටුවේ උඩ කොටසේ තියෙනවා. බලන්න එයාලා කියන මැටි. මැටි කියලා කියන්නේ විස්කම්භය මිලිමීටර් 0.002කට වඩා අඩු වේවා. මැටි කියලා කියන්නේ මිලිමීටර් විස්කම්භයේ මිලිමීටර් 0.002කට වඩා කුඩා අංශු. රොම්බඩ කියලා කියන්නේ මොකද්ද? විස්කම්භයේ මිලිමීටර් 0.002 අතර අංශු. ඒයි කියනනම් රොම්බඩ කියලා කියන්නේ විස්කම්භයේ මිලිමීටර් 0.002 මිලිමීටර් 0.002 අතර කොටස. සියුම් වැලි කියලා කියනවා විස්කම්භයේ මිලිමීටර් 0.02 අතර කොටස. රළු වැලි කියනවා මිලිමීටර් 2ක් විස්කම්භයේ මිලිමීටර් 2ක් මිලිමීටර් 0.02 අතර අංශු. බොරළු කියලා කියනවා මිලිමීටර් 2කට වඩා විස්කම්භයෙන් විශාල කොටස. ඒකට බොරළු කියන එක අපි පස හැටියට ගණන් ගන්නේ නැහැ. අනිත් ටිකම අපි පස හැටියට ගණන් ගන්නවා. එතකොට වැලි මැටි රොම්මඩ හා නැත්නම් මැටි රොම්මඩ සිවුම් වැලි රළු වැලි හා බොරළු කියලා අර ISSS කියන ආයතන නැත්නම් අන්තර්ජාතික පාංශු විද්‍යා සංගමය මගින් මේක වර්ගීකරණය කරලා තනවා භෞතික. මේකට කියනවා භෞතික වර්ගීකරණය කියලා. ඇතර මේක සාමාන්‍ය මිනිස්සේ හැමදේම අපි විද්‍යාඥයන්ට ඕන විදිහට කරලා වැඩක් නැහැ නේ. අවසානයේදී මේක ක්ෂේත්‍රයට එනකොට මේක ගෝවි මහත්යෙක් නේ මේක බලන්නේ. එයානේ ඇත්තට මේකේ ප්‍රායෝගික තත්ත්වයට මුහුණ දෙන්නේ. එහෙනම් දුවේ පුතේ කොහොමද මේ ගොවියා කොහොමද මේක දැනගන්නේ? ඇත්තට මෙයා දැනගන්නේ පස් ටිකක් අරන් ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කරපුවා. ඇඟිලි තුඩු වලින් පස ස්පර්ශ කරලා බැලුවාම ටිකක් විශාලව කණිජාංශු අහුවෙනවා නම් ගොවියා කියනවා මේක මහ රළු පසක්. අනේ මන්ද මේකේ වගා කරන්න පුළුවන්ද කියලා. මොකද මේ ගොවියා තමයි හරියටම දන්නේ. ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කරපුවාම ලොකු ලොකු කෑලි කැට කැට අහුවෙනවා නෑ ඒක රළු පසක් කියලා. එසේම ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කරපුවාම දරුවනේ ඊටාම සිවුම් දැනෙනවා නනිකන් ඇඟිලි තුරට දැනෙන නොදැනන ගන්නට දැනෙනවා නම් එයා කියනවා බොහොම සිවුම් පසක් තියෙන කියලා. මේක තමයි ගොවි මහත්මයා මේ භෞතික වර්ගීකරණය ලබා ගන්න විදිහ. එයාට ගන්න එහෙම. අපි මේ විස්කම්භ පරාසවලින් කියවාට ගොවි මහතා තමන්ට අවබෝධ වෙන විදිහට තමයි මේක එයා ගන්න. ඉතින් දුවේ පුතේ දැන් මේ විදිහට වර්ගීකරණය කරාම අපේ මේ කණිජ තමයි වැලි මැටි හා රොම්මඩ කොහොමද වැදගත් වෙන්නේ? මොනවද මේ වැදගත් වෙන්නේ? මේ ඡාක වර්ධනයට ඡාක භෝග හිටවන්න කොහොමද වැදගත් වෙන්නේ කියලා බලමු. පළවෙනි වැදගත්කම තමයි ඉස්සෙල්ලාර පස ගැන කතා කරන කිව්වා වගේම ඡාක රඳවා ගැනීමේ උපස්තරයක් ලෙස ක්‍රියා කරන්නේ මෙන්න මේ කණිජ. ඡාක ඒ මත තමයි වැලි මැටි හා රොම්මඩ තියෙන පස මත තමයි ඡාකයක් ස්ථාපිත කරලා තියෙන්නේ. දෙවෙනි කරුණ බලන්න පාංශු වයනය තීරණය කරන්නේ කණිජ මත. අපි ඉස්සරහට ඉගෙන ගන්න මේ වචනය පාංශු වයනය කියලා. පස්සේ වයනය කියන එක කියන්නේ වැලි මැටි හා රොම්මඩ වල සාපේක්ෂ ප්‍රතිශතයට අපි වයනය කියනවා. මෙන්න මේ වයනය තීරණය වෙන්නේත් මෙන්න මේ වැලි මැටි හා රොම්මඩ කියන කණිජංශු මත තමයි දෙවෙනි කරු. තුන්වෙනි එක කියනවා මැටි අංශු වල පෝෂක විශාල ප්‍රමාණයක් රඳවා ගන්න පුළුවන්. හැබැයි මැටි අංශු වලට අපි කියන මැටි කලිල කියලා. ඒ වචනෙත් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. විස්කම්භයේ මිලිමීටර 0.002කට වඩා අඩු දේවල්, අඩු ඛනිජ කොටස් ජලයේ දියවලා තියෙනකොට අපි ඒවට කියනවා මැටි කලිලය කියලා. මේකට පුළුවන් විශාල ප්‍රමාණයක් පෝෂක රඳවලා තියා ගන්න. ඒ පෝෂක තමයි මුල් වලින් උරාගෙන ශාක වර්ධනය වන්නේ. එතකොට ඒකත් හොඳ වැදගත්කමක් නැත්තම් වාසියක්. ඊළඟට මේ ජීර්ණය වන ඛනිජ තමයි පස පෝෂණය කරන්න. මොකද අනෝ සමහර බොහෝ ඛනිජවල තියෙන විවිධ දැන් උදාහරණයක් ඇට ක්වාට්ස් නැත්නම් තිරවාණජයේ මේ වුණාම ලැබෙන්නේ සිලිකන්. සිලිකන් කියන මූලද්‍රව්‍ය වීවගාවේදී ඔය දහයියා පොත් එහෙම හදන්න ඊටාම වැදගත් වෙන. ඒ කියන්නේ ඛනිජ ජීර්ණයෙන් තමයි දුවේ පුතේ පසට පෝෂණය ලැබෙන්නේ. එතකොට මේ තමයි අපි ඛනිජවල වැදගත්කම ගැන තමයි පුතේ දුවේ අපි මේ කතා කරමින් සිටියේ. හරි දරුවනේ අපි ඊළඟට බලමු පාංශ ඝන ද්‍රව්‍ය පාංශු ඝන කොටසෙම පසේ ප්‍රධාන කොටස කියන ඝන කොටස එකක් නේ. ඝන කොටස දැන් ඛනිජ ගැන නේ කතා කරලි. අපි ඊළඟට කතා කරනවා පසේ ඒ ඝන කොටසෙම ඊළඟ සංඝටක වෙන පාසු කාබනික ද්‍රව්‍ය. එතකොට පසේ කාබන ද්‍රව්‍ය කියන්නේ මොකද? පසේ ඇති ජීර්ණයන වූ ජීර්ණ නැත්නම් ජීර්ණ වෙමින් පවතින හා ජීර්ණය වූ ශාඛා සත්ත කොටස් වලට කියනවා අපි කාබනික ද්‍රව්‍ය කියලා. පසේ තියෙන ජීර්ණය වෙමින් පවතින නැත්නම් ජීර්ණය වූ ශාඛා සත්ත කොටස් වලට කියනවා මොනවා කියලාද? අපි කාබනික ද්‍රව්‍ය කියලා. මෙන්න මේ කාබනික ද්‍රව්‍ය වියෝජනයෙන් පසට ලැබෙනවා දෙයක් හියුමස්. හියුමස්. හියුමස් කියලා කියන්නේ කාබන ද්‍රව්‍ය වියෝජනයෙන් ලැබෙන කොටස. දැන් අපි යනවනේ දැන් ගෙදර කුණු විසි කරන කුණු වලට ගිහිල්ලා උඩ තියෙන නොදිරු කුණු වයින් කරපුවාම නිකන් කොම්පෝස් වගේ දෙයක් අපිට ලැබෙනවා. කොම්පෝස් නෙමෙයි. කොම්පෝස් වගේ දෙයක් ලැබෙනවා. ඒකේ තියෙන්නේ ඇත්තටම හියුමස්. මේ හියුමස් වලට පුළුවන් අර මැටි කණිජයටත් වඩා මැටි කලිලයටත් වඩා මේ හියුමස් කියන වතුරේ දියවන හදන හියුමස් කියන කලිලයට පුළුවන් ගොඩාක් පෝෂක රඳවාගත ලබා ගැනීම හැකියාවක් තියෙනවා. අපි බලමු දැන් එහෙනම් මේ කාබනික ද්‍රව්‍යවල වැදගත්කම. ඇයි මේ කාබනික ද්‍රව්‍ය අපිට දැන් හැමතිස්සෙම අපි කතා වෙනවනේ කාබනික ද්‍රව්‍ය යොදන්න කොම්පෝස් පොහොර යොදන්න නේද? දැන් පොහොර ගෙන්වීම සීමා සහිත කරපුවාම අපිට සිද්ධ වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කාබනික පොහොරට යන්න. ඒතර කාබනික පොහොරට ගියාම දුවේ පුතේ වැඩි ප්‍රමාණයක් මෙන්න මේ හියුමස් තමයි පසට අපි ලබා දෙන්න ඕනේ. එතකොට මොනවද මේකෙන් ලැබෙන ප්‍රයෝජන? අපි දැන් ඒක තමයි මේ බලන්න යන්නේ. පළවෙනි එක තමයි මෙයාලට පුළුවන් කුඩා පස්සන්සු එකට බැඳලා තියාගන්න. කුඩා පස්සන්සු එකට බැඳලා තියාගෙන පාංශු සමූහන හදන්න. කුඩා පස්සන්සු එකට බැඳින ගම් එකක් වගේ ක්‍රියා කරලා එකට බැඳලා සමූහන හව පාංශු කැටි තියාදෙනවා. මේකට අපි ඉස්සරහට කතා කරනවා පාංශු ව්‍යුහ නිර්මාණ කරනවා කියලා. දෙවෙනි එක තමයි මේකට පුළුවනේ මේ කාබන් ද්‍රව්‍යයට පුළුවනේ පසේ ජලය රඳවා ගැනීම හැකියාව වැඩි කරන්න. කාබන් ද්‍රව්‍ය නැත්තම් කොළ පොහොර නැත්තම් කොම්පෝස් නැත්තම් මේවා පසේ ගොඩාක් තියෙනවා නම් ජලය රඳවා ගැනීම හැකියාව වැඩි වෙනවා. ඒත් එක්කම මේකට හොඳට පෝෂක රඳවා ගැනීම හැකියාවක් තියෙනවා. අත්‍යවශ්‍ය පෝෂක ගොඩාක් සංචිතයක් ලෙස මේක ක්‍රියා කරනවා. ඒ වගේම ඊළඟ වාසිය බලන්න පසේ වැඩිපුර කාබන් ද්‍රව්‍ය අඩංගු නම් පස මතු පිටින් ජලය ගලාගෙන යාම. ඒකට අපි කියනවා මතු පිට අපදාවය කියලා. පස මතු පිටින් ජලය ගලාගෙන යාම අඩු වෙලා වැඩි ජල ප්‍රමාණයක් උරාගෙන පාංශු කාදනය අවම කරනවා. පාංශු කාදනය අවම කරනවා. ඊළඟ වැදගත්කම තමයි පුතේ කාබනික ද්‍රව්‍ය තමයි පාංශු ශුද්‍ර ජීවීන්ට වර්ධන උපස්තරයක් වෙන්නේ. වැඩෙන්න මාධ්‍ය සපයන්නේ කවද? මේ කාබනික ද්‍රව්‍ය. බොහෝ සුත්‍ර ජීවීන් ඉන්නවා. දැන් අපි දන්නම ගොඩාක් වෙලාවට අපිට ඇහෙන ওই රයිසෝබියම් වර්ග. රයිසෝබියම්ලා මේකේ ඉන්න පුළුවන්. ඊළඟට නයිට්‍රොබැක්ට, නයිට්‍රොසොමනාස් නේද? එතකොට නයිට්‍රිහාරී බැක්ටීරියා. එතකොට මේ වගේ දේ කට්ටිය මේ වගේ සුත්‍ර ජීවීන්ට හොඳ උපස්තරයක් වෙනවා මේ කාබනික ද්‍රව්‍ය. ඊළඟට කාබනික ද්‍රව්‍ය නිසා පුතේ පස කළු පාට වෙනවා. කාබනික ද්‍රව්‍ය නිසා පස කළු පාට වුණාම පසේ උරාගත හැකි තාප ප්‍රමාණය ඉහළ යනවා. පසේ වැඩියෙන් තාප ප්‍රමාණයක් උරා ගත්තාම ඉක්මනින්ම බීජ පැලවෙන. මොකද බීජ පැලවෙන්න උෂ්ණත්වය ඕනෑ. ඒ උෂ්ණත්වය මෙන්න මේ කාබනික ද්‍රව්‍ය විසින් තාපය උරාගෙන ලබා දෙන නිසා. ඊළඟ එක තවත් වැදගත්කමක් තමයි පුතේ පසේ ජලවහනය දියුණු කරනවා මෙන්න මේ කියන කාබනික ද්‍රව්‍ය. පසේ ජලවහනය දියුණු කරනවා. ඒක ඉතා වැදගත්. පසෙන් ජලය ඉවත් වීම නැත්තම් මුල්වට හුස්ම ගන්න බැරි වෙලා අවසානයේ ශාකේ මිය යන්නට පුළුවන්. ඊළඟ වාසිය තමයි පුතේ මේ හියුමස් කියන කලිලයේ ගුණාංග ගොඩාක් වැඩි. පෝෂක රඳවා ගැනීම හැකියාව වැඩි. හියුමස් වල පෝෂක රඳවා ගැනීම හැකියාව වැඩි. මම පෙරත් සඳහන් කළා මේක. ඊළඟ වාසිය තමයි ස්වාරක්ෂක ගුණය. මේ වචනේ මෙතන ස්ව ආරක්ෂක බැරි. මෙයාගෙන් කරන්නේ pH අගේ පසේ තියෙන pH අගේ නැත්නම් ආම්ලික බව හා බාෂ්මික බව නියතව තබා ගන්න. ශාකයේ රැක ගන්න ආම්ලික බවෙනොත් අධික බාෂ්මික බවෙනොත් ශාකයේ රැක ගන්න මෙන්න මේ කාබන ද්‍රව්‍ය ක්‍රියා කරනවා. ආම්ලිකතාව වැඩි වුණොත් එයා ඒක ආපහු බාස්මික ද්‍රව්‍යයක් උදලා තිබ්බ තැනට ගේනවා. ආම්ලික බව වැඩි වුණොත් බාස්මික ද්‍රව්‍යයක් උදලා ආපහු තිබ්බ තැනට ගේනවා. එහෙනම් ඒ කියන්නේ මෙයා නිසි පරාසයේ pH අගය පවත්වා ගැනීම සඳහා ඉවහල් වෙනවා මෙන්න මේ කාබනික ද්‍රව්‍ය. ඉතින් දුවේ පුතේ අපි දැන් පසේ සංඝටකවල පළවෙනි සංඝටකේ ඔය කතා කළේ මොකද්ද? පසේ ඝන ද්‍රව්‍ය පිළ. ඝන ද්‍රව්‍ය ආකාර දෙකක් කිව්වා. ඛනිජ සහ කාබනික ද්‍රව්‍ය. දැන් අපි ඛනිජ ගැන කතා කළා. කාබනික ද්‍රව්‍ය ගැන කතා කළා. ඉතින් දුවේ පුතේ අපි ඊළඟට යන්නේ පාංශු වාතය ගැන කතා කරන්න. පාංශු වාතය ගැන කතා කරන්න. පාංශු වාතය කියලා කියන්නේ පස්සංශු අතර ඇති ජිද්‍රාවකාශ තුල රැඳී තියෙන වාතය. මොනවද මේ ජිද්‍රාවකාශ කියන්නේ? පස ඇතුලේ පස් අංශු අතර සියුම් සිදුරු තියෙනවා. මෙන්න මේ සිදුරු වලට කියනවා ජිද්‍රාවකාශ කියලා. ඒවත් කොටස් දෙකක් තියෙනවා. ලොකු ඒවට කියනවා මහා අවකාශ කියලා. පුංචි සිදුරු වලට කියනවා ශුද්‍රාවකාශ කියලා. මෙන්න මේ මහා අවකාශවල මේ ශුද්‍රාවකාශවල ඇතුලේ රැඳිලා තියෙන වාතයට අපි කියන තනි නම තමයි පාංචු වාතය කියලා කියන්නේ. එතකොට පාංචු වාතය කියන්නේ මොකද්ද කියලා අහුවම අපිට කියන්න පුළුවන් පසෙහි ජිද්‍රාවකාස්තුල රැඳී ඇති වාතය පාංචු වාතය ලෙස හඳුන්වනවා කියලා. පුතේ ඔබේ පෙළපොතේ 42 වෙනි පිටුව පෙරලා ගන්න. ඒකේ තියෙනවා 3-7 කියලා රූපයක් බලන්න. ඒකේ තදපාටින් පෙන්වන්නේ පස්සංශු. ඒ රූපයේ තදපාටින් පස්සංශු පෙන්වනවා. ඊළඟට නිල් පාට රහුරුව පාංශු ජලය පෙන්වනවා. එතකොට සුදු පැහැයෙන් පෙන්වනවා පාංශු වාතය. එතකොට සිදුරු ඇතුලේ දෙවර්ගයක් තියෙනවා පාංශු ජලයක් තියෙනවා පාංශු වාතයක් තියෙනවා. එතකොට පුතේ මේ පාංශු වාතය කොහොමද තියෙන්නේ දැන්? පසේ පාංශු වාතයේ සංයුතියයි වායුගෝලයේ වාතයේ සංයුතියයි ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් කියන වායුව වායුගෝලයට වඩා පස තුල වැඩි. ඒකට හේතුවක් තියෙනවා. ශාක මොල හුස්මරම් පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ්. ශුද්‍ර ජීවීන් හුස්මරම් පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඊටත් වැඩිය කාබන් ඩයොක්සයිඩ් බර වායුවක් නිසා කාබන් ඩයොක්සයිඩ් පසෙන් එළියට එන්නේ නැහැ. පසේ සිදුරු තුල තියෙන නිසා වායුගෝලයේ තියෙන 0.03ට වඩා වැඩි ප්‍රමාණයක් පස ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. ඒතකොට වායුගෝලයට වඩා කාබන් ඩයොක්සයිඩ් පස තුල වැඩි. ඔක්සිජන් ප්‍රමාණය ගත්තහම වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි පස තුලට වඩා. මොකද පස තුල තියෙන ඔක්සිජන් ශාක මුල් හුස්ම ගැනීම සඳහා ගන්නවා, සුද්ධ ජීවීන් ආශ්වාස සඳහා ගන්නවා. ඒ නිසා පස තුල ඔක්සිජන් ප්‍රමාණයට වඩා වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය ඉහළයි. නයිට්‍රජන් වායුව ගත්තහම සැලකියු වෙනසක් නැහැ. මොකද නයිට්‍රජන් නෙමේ වායුගෝලයේ වැඩිම තියෙන 70%ක් තියෙන නයිට්‍රජන්. එතකොට ඒකේ පස ඇතුලේ සහ එළියේ වායුගෝලයේ කියලා ලොකු වෙනසක් නැහැ. එතකොට අපි යනවා දුවේ පුතේ ඊළඟට පාංශු වාතයට තියෙන වැදගත්කම මොකක්ද? හැම නිතරම වැදගත්කම කියන එකෙන් අපි මෙතන උත්සාහ කරන්නේ මෙයාලා නැත්නම් මේ කියන ද්‍රව්‍ය කොහොමද කෘෂිකර්මයේදී නැත්නම් භෝග වගාවේදී අපිට වැදගත් වෙන්නේ කියන එක. ඔබ දන්නවා බීජ පැලවෙන්න අනිවාර්යෙන් වාතය ඔක්සිජන් ඕනේ. එහෙනම් එතකොට මුල් වලට හුස්ම ගන්න ඔක්සිජන් ඕනේ. එහෙනම් පාංශු වාතයේ බීජ ප්‍රරෝහණයට වැදගත් වෙනවා. පාංශු වාතය ශාක මුල් වලට, භෝගී මුල් වලට හුස්ම ගැනීමට වැදගත් වෙනවා විශේෂයෙන් ඔක්සිජන්. ඊළඟට කාබන ද්‍රව්‍ය වියෝජනයට පාංශු වාතය තිබ්බොත් තමයි මේ වියෝජනය කරන බැක්ටීරියාවන්ට හුස්ම අරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒක කාබන ද්‍රව්‍ය වියෝජනය කරන්නට අනිවාර්යයෙන්ම පාංශු වාතය ඕන වෙනවා. ඊට පාංශු ජනනයට පාංශු වාතය වැදගත්. මොකද පාංශු ජනනයටත් සුත්‍ර ජීවීන් ඉන්න ඕනේ. සුත්‍ර ජීවීන් හුස්ම ගන්න පාංශු වාතය අවශ්‍යයි. එහෙනම් මෙන්න මේවට අපි කියනවා පාංශු වාතයේ වැදගත්කම් කියලා. ඉතින් දුවේ පුතේ මේ වෙනකොට අපි පසේ තියෙන සංඝටක වලින් පසේ ඝන ද්‍රව්‍ය ගැන කතා කළා, පාංශු වාතය ගැන කතා කළා. ඊළඟට අපි කතා කරන්න යන්නේ දරුවනේ පාංශු ජලය පිළිබඳව. පාංශු ජලයේකේ තුන්වෙනි පසේ තුන්වෙනි සංඝටකයේ පාංශු ජල. පුතේ පාංශු ජලය අපි භෞතික වර්ගීකරණයක් කරනවා ආකාර තුනකට. භෞතික අපි වර්ගීකරණය කරනවා ආකාර තුනකට. මොනවද මේ ආකාර තුන? 1. ගුරුත්වාකර්ෂණ ජලය. 2. කේශාකර්ෂණ ජලය. 3. ජලාකර්ෂණ ජලය. මොනවද දරුවනේ මේ ගුරුත්වාකර්ෂණ ජලය කියලා කියන්නේ? ගුරුත්වාකර්ෂණ ජලය කියලා කියන්නේ ජලය පසට ජලය ලබා දුන්නාම නැත්නම් ජල සම්පාදනය කළාම ගුරුත්වාකර්ෂණ බලය යටතේ පසෙන් ඉවත්ව යන ජලයට අපි කියනවා ගුරුත්වාකර්ෂණ ජලය කියලා. අපි ක්ෂේත්‍රයකට ජල සම්පාදනය කරලා හිටපුවාම ගුරුත්වාකර්ෂණ බල නැත්නම් පොළොව මැදට ඇද ගැනීමේ බලය යටතේ ක්ෂේත්‍රයෙන් ඉවත්වලා යන ජලයට අපි කියනවා ගුරුත්වාකර්ෂණ ජලය කියලා. ඇත්තටම මේ ගුරුත්වාකර්ෂණ ජලය ශාකවලට ඒ හැටි ලොකු බලපෑමක් නැහැ. ඒවා තිබ්බානතා කියලා ගැටලුවකුත් නැහැ. ඒවා ඇත්තටම ශාකේ ලබා ගන්නේ නැති ජලය තමයි ගුරුත්වාකර්ෂණ ජලය කියලා කියන්නේ. ඊළඟ ජල විශේෂය තමයි භෞතික වර්ගීකරණයේ තියෙන කේශාකර්ෂණ ජලය. දරුවනේ කේශාකර්ෂණය කියලා කියන්නේ ජලය කියන්නේ මේ පසේ තියෙන කේශික සිදුරු. දැන් අපි අර ඉස්සෙල්ලා 3-4 රූපේ බලනකොට අර පසේ ඇතුලේ තියෙන සිදුරු. මේ කේශික සිදුරු කියන්නේ කෙස් ගහක් වගේ කුඩා සිදුරු. මෙන්න මේ ඒ සිදුරු තුල රැඳිලා තියෙන ජලයට අපි කියනවා, ශුද්‍ර අවකාශ තුල රැඳිලා තියෙන ජලයට අපි කියනවා කේශාකර්ෂණ ජලය කියලා. මේවා මේ කේශික සිදුරු දිගේ ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරන බලයන් බලපානවා. ජල ජල අණු අතර තියෙන සංසක්ති බල කියලා කියනවා ඒවට. ඊළඟ ජලය සහ පස්ස අතර තියෙන ආසක්ති බල, මේ බල දෙකම හේතු කොටගෙන මේ බල දෙකේම ප්‍රතිඵලයක් ලෙස මේ කේසික සිදුරු දිගේ ජලය ඉහළට ගමන් කරනවා. මෙන්න මේ ජලය තමයි දුවේ පුතේ ශාකවලට ලබාගත හැකි ජලය කියලා අපි කියන්නේ. මේ කේශාකර්ෂණයේ ජලය තමයි ශාකයකට පෝෂණය උරා ගන්න ශාකයකට ලබා ගන්න පුළුවන් ජලය කියලා අපි හඳුන්වන්නේ. ඔන්න ඉතින් දරුවනේ තුන්වෙනි භෞතික වර්ගීකරණයේදී තුන්වෙනි වර්ගීකරණය තමයි ජලයේ ජලාකර්ෂක ජලය. මෙන්න මේ ජලාකර්ෂක ජලය කියන්නේ පස්සංශු වටා ඉතාම තදින් බැඳිලා තියෙන, පස්සංශු වටා ඉතාම තදින් බැඳිලා තියෙන සෙල්සියස් අංශක 105කට පැය 12ක් 24ක් විතර රත් කරලා පමණක් ඉවත් කළ හැකි ජලය තමයි කේශාකර්ෂණ ජලය කියලා කියන්නේ. يعني කීයටවත් මේවා අවුවේ නැත්තම් සූර්යා ලෝකයේ වේලුවට කේශ ජලාකර්ෂක ජලය අයින් වෙන්නේ නැහැ. ජලාකර්ෂක ජලය කියලා කියන්නේ මොකද්ද? එතකොට පස්සංශු වටා ඉතාම තදින් බැඳිලා තියෙන ශාකවලට ලබා ගැනීම හැකියාවක් නැති ජලයට අපි කියනවා ජලාකර්ෂණ ජලය කියලා. ඔන්න දැන් අපි ජල වර්ග තුනක් ඉගෙන ගත්තා. මොනවද? ගුරුත්වාකර්ෂණ ජලය, කේශාකර්ෂණ ජලය සහ ජලාකර්ෂණ ජලය. මේ ජලාකර්ෂණ ජලය පසෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ අංශක 105කට, සෙල්සියස් අංශක 105කට උඳුනක දාලා පැය 12ක් 24ක් වියලුවොත් පමණයි. ඉතින් මේවා ගන්නට බෑ මොකටද? ශාක වලට. ඒකදී ඇත්තටම දරුවනේ අපට අවශ්‍ය නම් අපිට මෙන්න මේ වගේ පොඩි පැවරුමක් කරන්න පුළුවන් ගෙදරදී. මේක සරල දෙයක්. විනිවිද පෙනෙන බෝතලයක් අරගෙන, බෝතලයක් ඔය අපි ඔය සිසිල් බීම බෝතලයක් අරගෙන යටින් චූටි සිදුරු තුන හතරක් කරලා ඒකට දානවා සෙන්ටිමීටර් 5ක් විතර පස් සාම්පලයක්. ওই ක්ෂේත්‍රයේ කොහෙන් හරි ගත්ත පස් සාම්පලයක් දාලා ඉවර වෙලා පොඩි බේසමක් අරගෙන බේසමට සෙන්ටිමීටරයක් විතර ජලය දාලා, උසට සෙන්ටිමීටරයක් විතර ජලය දාලා අර බෝතලේ නැත්තම් අර භාජනය, අර විනිවිද පෙනෙන භාජනය, පස් සාම්පල අඩංගු භාජනය ඒ මතින් තියලා බලාන ඉන්නවා කොහොමද මේ ජලය අර සිදුරු අඩිය සිදුරු කරපු සිදුරු තුලින් පසේ ගමන් කරන්නේ කියලා. පසේ මෙන්න මේ ඉහළට යන ජලය තමයි අපි කේශාකර්ෂණ ජලය කියලා කියන්නේ. මම ඔබට ඉස්සලා කිව්වනේ අර කේශික සිදුරු දිගේ ඉහළට ගමන් කරන ජලය තමයි කේශාකර්ෂණ ජලය. ওই ජලය තමයි ශාක මුල් උරා ගන්නේ. අනේ ඒක එහෙමද කියලා බලන්න අපිට ওই ක්‍රියාකාරකමෙන් පුළුවන් කොහොමද කරන්නේ. විනිවිද පෙන බෝතලයක් අරගෙන ඒ බෝතලේට සෙන්ටිමීටර් 5ක් 6ක් උසට පස් සාම්පලයක් දාලා ඒ බෝතලේ අඩියෙන් සිදුරු කීපයක් කරලා ඒ බෝතලේ තියෙනවා සෙන්ටිමීටරයක් විතර උසට ජලය දාපු බේසමක. බේසමේ තිබ්බහම ඒ ජලය අර කුඩා සිදුරු වලින් ඇතුල් වෙලා පස දිගේ උඩට යනවා අපිට බලා ගන්නට පුළුවන්. අන්නේ ඉහළට ගමන් කරන ජලය තමයි පුතේ කේශාකර්ෂණ ජලය කියලා කියන්නේ. හරි. එතකොට අපි අද පසේ සංඝටක තුනකුත් කතා කළා. ඉතින් පුතේ අපි බලමු අපි අද ගිහිල්ලා ආපහු අපි මොනවද පස කියන පාඩමේදී ඔබ අප ඉගෙන ගත්තේ කියලා. අපි දන්නවා අපි පස සෑදීමේ ක්‍රියාවලිය කතා කළා, පාෂාණ ජීර්ණ ගැන කතා කළා, ඊට පස්සේ පාෂාණ වර්ග ගැන කතා කළා, ආග්නේය පාෂාණ, අවසාත පාෂාණ, විපරිත පාෂාණ කතා කළා. ඊට පස්සේ අපි පාෂාණ ජීර්ණ ගැන කතා කළා දරුවනේ, භෞතික ජීර්ණය සහ රසායනික ජීර්ණය කතා කළා, පාංශු පැතිකඩක් කොහොමද, පැතිකඩ විස්තර කරන්නේ කොහොමද කියලා අපි කතා කළා. ඊට අමතරව පසේ සංඝට ගැන අපි කතා කළා. හරි. ඉතින් දරුවනේ අපි ඊළඟ පාඩමේදී අපි පසේ ඉතිරි සංඝටක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පසේ ඉතින් සංඝටක දෙක තුනක් කතා කළා. පාංශු ඝන ද්‍රව්‍ය, පාංශු වාතය හා පාංශු ජලය පිළිබඳව අපි මේ වෙනකොට කතා කරා. ඉතින් දුවේ පුතේ මේකෙදි මම ඔබට කිව්වා මේකේ ප්‍රශ්නයක් හදන්න පුළුවන් එක තැනක් හොඳ තැනක් තමයි මොකද්ද? පාෂාණ ජීර්ණය පිළිබඳව මා ඔබට මේ ප්‍රශ්නේ කියන්නම්. ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු ලියලා මම ප්‍රශ්න දෙකක් දෙන්නම්. පිළිතුරු ලියලා ඔබගේ කුසියා ආහාර තාක්ෂණයේ ගුරුතුමාට දීලා ඒක නිවැරදි බලා ගන්න. ওই පළවෙනි ප්‍රශ්නේ තමයි මොකද්ද? පාෂාණයක භෞතික ජීර්ණයට බලපාන සාධක විස්තර කරන්න. පාෂාණයක් භෞතික ජීර්ණය වීමට බලපාන සාධක විස්තර කරන්න. ඒ තමයි අපේ පළවෙනි ප්‍රශ්නය. තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය, පාංශු පැතිකඩ විස්තර කරන්න. පාංචු පැතිකඩ විස්තර කරන්න. දුවේ පුතේ පාංචු පැතිකඩ විස්තර කරනකොට අනිවාර්යයෙන්ම ඔබ පාංචු පැතිකඩේ රූප සටහන දල රූප සටහනක් අඳින්නට ඕනේ. මෙන්න මේ දෙකත් ඇඳලා ඔබ පිළිතුරු ලියලා ඔබගේ පාසලේ කුෂි විද්‍යාව කුෂ ආහාර තාක්ෂණ ගුරුතුමාට හෝ ගුරුතුමියට ඉදිරිපත් කරලා මේක නිවැරදි වැරදි නිවැරදි බව ලකුණු කරගන්න. අපි ඊළඟ දවසේ හම්බෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.